ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
සුපුරුදු ලෙසින් එහෙමනම් දැන් වෙලාව වෙන් කරගන්නේ ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනයට. අපි දැන් සති කිහිපයක තිස්සේ සිට කතා පහ කරගෙන එන පරිදි ලෝකේ පුරාම කොරෝනා වෛරස් ආසාදනයේ ව්‍යාප්ත වෙමින් පවතින ආකාරය හා ඊට සම්බන්ධ අනිකුත් කරුණු පිළිබඳව තමයි අද දවසේදීත් අපිට කතා බහ කරන්න සිද්ධ වෙන්නේ. මුලින්ම අත වශයෙන්ම ගත්තොත් සමස්ත ලෝකයේ මේ වෙනකොට කොරෝනා ගැන පමණයි අපිට තොරතුරු ආරංචි වෙන්නේ. ඒ නිසා කොරෝනා වෛරස් ආසාදනය සහ ව්‍යාප්ත වීම සම්බන්ධව වන ලෝයේ නන්දසින් වාර්තා වෙන අලුත්ම තොරතුරු කැටි කරගන්නවා අද විශේෂාංගයට. සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙලා සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්. කොරෝනා වෛරසය ලෝක වසංගතයක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ වෙනකොට අර්ථකථනය කළා හමාරයි. දැන් ඒ පිළිබඳව අපේ අසන්නන් දන්නවා. නමුත් අමල් මෙතනදී මතුවෙන ගැටලුව තමයි මෙතනින් මේ විදිහට ලෝක වසංගතයක් විදිහට මේක ප්‍රකාශයට පත් කිරීම තුළින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව ලෝකේ පුරා මේ සම්බන්ධව මොන වගේ තොරතුරුද අපිට වාර්තා වෙමින් තියෙන්නේ?
ත්‍රිලක්ෂි, මෙතනදී ලෝක සෞඛ්‍ය සංවිධානය මේ විදිහට ලෝක වසංගතයක් හැටියට කොරෝනා වෛරසයේ හැඳින්වීමේදී ඔවුන් පෙන්වා දීලා තියෙනවා සමහර රටවල් තවමත් මේ වෛරසයේ පැතිරියාම වැළැක්වීම සඳහා ඒ අවශ්‍ය සම්පූර්ණ පියවර අරගෙන නැtei කියලා. මේ විදිහට වෛරසය ලෝක වසංගතයක් කියලා නම් කිරීම තුළින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඒ රටවල්වල රාජ්‍ය නායකයන්ගේ අවධානය තවත් මේකට වැඩි කරලා වෛරසය පැතිර යාමේ කටයුත්ත මැඩ පැවැත්වීමට පියවර ගැනීමට. ඒ ඇරෙන්නට දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනෙකුත් රටවල්වලට ලබා දෙන ආධාර, එහෙම නැත්නම් ඒ උපදෙස්, ඒවායේ කිසිම වෙනස්කමක් සිද්ධ කරලා නැහැ කියලත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. මේක වසංගතයක් කියලා නම් කිරීම තුළින් ඉදිරියේදී වෛරසයට එන්නතක් සොයා ගැනීම, ඒ වගේම ඒ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම වගේ කටයුතු වලදී ජගත් සංවිධානය, ඒ කියන්නේ එක්සත් ජාතිගේ සංවිධානයේ වඩා වැඩි මැදිහත් වීමක් තුළින් ඒ කටයුත්ත කරන්නට දැන් හැකියාව ඇති කරගෙන තියෙනවා. නමුත් රෝගය සම්බන්ධයෙන්, එහෙම නැත්නම් මේ වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් අලුත් පියවරක් ගන්න බවට අපිට පෙනෙන්නට නැහැ. නමුත් ඒ වැළැක්වීම සඳහා කටයුතු කරන ඒ ව්‍යායාමයේදී බොහෝ රටවල් වලට ලොකු බලපෑමක් එල්ල කිරීමට තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට මේ නම් කිරීම තුළින්.
දැංගමල්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේක ලෝක වසංගතයක් විදිහට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරද්දී කොරෝනා වෛරස ආසාදිතයින් කොපමණ සංඛ්‍යාවක් ලෝකයෙන් අපිට වාර්තා වෙනවද, ඒ වගේ මියගිය සංඛ්‍යාව සහ ආසාදිත සංඛ්‍යාව අපිට දළ වශයෙන් කොයි ආකාරයටද සඳහන් කිරීමක් කරන්න පුළුවන් වෙන්නේ වෙනකොට?
ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානය මේක වසංගතයක් කියලා නම් කළේ මේකේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,25,000 ඉක්මවන වෙලාවේදී. ඒ එක්කම මේ රෝගය නිසා ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව 4,600 ඉක්ම වුණා. ඒ වගේම රෝගෙන් සුව වෙච්ච සංඛ්‍යාවකුත් තිබුණ වාර්තා වුණා. ඒ තමයි 68,000කට අධික පිරිසක් මේ රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබුවයි කියලා. නමුත් මුලින්ම ලෝක සෞඛ්‍ය සංවිධානයත් බලාපොරොත්තු වුණේ නැහැ මේක එතරම් දුරට මේ රෝගය අනෙකුත් රටවල්වලට පැතිරෙයි කියලා. මොකද චීනය මේ රෝගය පැතිරියාම වැළැක්වීම සඳහා ඉතාමත්ම හොඳ පියවර ගත්තයි කියලත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා. ඒ එක්කම අනෙකු විශේෂයෙන්ම ඇමරිකා වගේ රටවල් මේක සාමාන්‍ය උණක්, එහෙම නැත්නම් මේක සාමාන්‍ය සෙම්ප්‍රතික්ෂාවක් කියලා ඉතාමත්ම අවතක්සේරු කළා. මේ රෝගය, රෝගී තත්ත්වය ලෝකයෙන් අප්‍රේල් මාසෙ විතර වගේ වෙනකොට, එහෙම නැත්නම් සම එකේදී වගේ මේ ප්‍රශ්නය විසඳෙයි කියන බලාපොරොත්තුවක් තිබුණා. නමුත් ඒ බලාපොරොත්තු විදදමමින් මේ විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය මේක නම් කරන්න හේතු වුණේ ඔවුනුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට ලෝකයේ රටවල් 110කට අධික සංඛ්‍යාවකට මේ රෝගය පැතිර යාම නිසායි.
අපි දැන් ලෝකයේ එක එක කලාප මේ කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ගත තීන්දුව తీරණ පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරමු. එහිදී විශේෂයෙන්ම කැපී පෙනුණා මේ සතිය තුළදී ඇමරිකාව ගත තීරණය. ඇමරිකාව දවස් 30කට තහනම් කළා යුරෝපයේ වැසියන්ට ඇමරිකාවට ඇතුළුවන්න. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම සැහැල්ලුව මේ කොරෝනා වෛරසය සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් හිටපු රාජ්‍ය නායකයෙක්. එක්වරම ඔහු මේ වගේ දැඩි තීරණයක් ගන්නට බලපාපු හේතු මොනවාද?
ත්‍රිලක්ෂී, ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් මුලින් කියා සිටියේ මේ කොරෝනා වෛරසය කියන්නේ මේක ප්‍රෝඩාවක්, මේක එහෙම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි, මේක සාමාන්‍ය සෙම්ප්‍රතික්ෂාවක් පමණයි කියලා. නමුත් දැන් ඔහු අලුත් පියවර රාශියක් ප්‍රකාශයට පත් කළ තුන විශේෂයෙන්ම යුරෝපයේ බ්‍රිතාන්‍ය හැරෙන්නට වෙන කිසිම යුරෝපීය රටකින් ඇමරිකාවට මගින්ට අතුල් වෙන්නට ඉඩ ලබා නොදෙන්න ඔහු පියවර අරන් තියෙනවා. ඇත්තටම බ්‍රිතාන්‍ය හැරෙන්න වෙන කිසිම යුරෝපීය රටකින් දැන් ඇමරිකාවට ඇතුල් වීම තහනම් කරලා තියෙනවා. මේ තහනම දින 30ක කාලයකට පවත්වාගෙන යන ඔහු තීන්දුව කරලා තියෙනවා. ඔහු මුලින් ප්‍රකාශ කරා යුරෝපයේ සමග වෙළඳ ගනුදෙනුත් අත්හිටවනවා කියලා. නමුත් පසුව ඔහු පැවසුවා මේක වෙළඳාමට බලපාන්නේ නැහැ, මේක මගින්ට පමණයි කියලා. මේ කියන්නට හේතු වෙන්නේ ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක මේ වෙනකොට කොරෝනා තත්ත්වය ප්‍රවර්ධනය වීමත්, ඒ වගේම කොරෝනා නිසා ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාවත් වැඩි වීම හේතු කොටගෙන. දැන් ඇමරිකාව තුළ 1000කට අධික පිරිසක් මේ වෙනකොට කොරෝනා රෝගී තත්ත්වයට පත්වලයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල ඒ සමහර පෞද්ගලික ආයතන ඔවුන්ගේ ජාත්‍යන්තර සම්බන්ධන පවත්වපු අවස්ථාවලදී විශේෂයෙන්ම යුරෝපයේ රටවලින් පිරිස සහභාගී වෙලා ඔවුන් මගින් කොරෝනා වෛරසය ඇමරිකාවට ආවයි කියන සමහර සමාගම්වල 100කට අධික පිරිසකට එකවර මේ රෝගය වැළඳිලා තියෙනවා. ඉතින් මේකට කියනවා මේ ක්ලස්ටර් අවුට්බ්‍රේක් කියලා. එහෙම නැත්නම් මේක පොකුරක් ලෙස සමහර තැන්වල මේ රෝගය ඇමරිකාවේ පැතිර ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඇමරිකාවේ සමහර ප්‍රාන්ත විශේෂයෙන්ම මේ වොෂින්ටන් ප්‍රාන්තයේ සියැටල් අගනුවර තියෙන වොෂින්ටන් ප්‍රාන්තයේ 250කට වැඩි කණ්ඩායම් වශයෙන් ජනතාව එකතු වීම තහනම් කරලා තියෙනවා. ඒ වගේම ක්‍රීඩා උත්සව එකම පාසල් වසා දමන්නට තීන්දුව කළා තියෙනවා. මොකද මේ රෝගයේ පැතිර යාමේ තර්ජන ප්‍රබල නිසා. ඉතින් ඒ එකම දිල්දුක්ෂි දැන් ඇමරිකාවේ සෞඛ්‍ය බලධාරීන් මේ වෙනකොට ඇමරිකාවේ තුල තියෙන ඒ වැඩිහිටි නිවාසවලින් ඉල්ලීමක් කළා තියෙනවා තමන්ගේ ඒ නිවාසවලට පිටස්තර අයට ඇතුල් වෙන්නට ඉඩ දෙන්න එපැයි කියලා. ඒ කියන්නේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය කටයුත්තකට, වෛද්‍යමය කටයුත්තකට හැරෙන්නට වෙනත් දෙයකට පිටස්තර අයට මේ වැඩිහිටි නිවාසවලට ඇතුල් වෙන්න දෙන්න එපැයි කියලා. මොකද ඒ අය තුලින් වෛරසය මේ වැඩිහිටි නිවාසවල ඉන්න අයට වැරදෙන්නට පුළුවන් කියලා. ඒ එක්කම තවත් ඉල්ලීමක් කරලා තියෙනවා සමහර අවස්ථාවල වැඩිහිටියන් තමන්ගේ නිවෙස්වල ඉන්න වැඩිහිටියන් සම්බන්ධයෙන් පරිස්සම් වීමටත්, ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සහ අනෙකුත් ආහාර පාන වගේ දේවල් සෑහෙන කාලයකට හරි සරිලන ප්‍රමාණයක් තමන්ගේ ගෙවල්වල ගබඩා කරගන්නට කියලා. මොකද මේ තත්ත්වය බලාපොරොත්තු වුණාට වඩා උග්‍ර අතට හැරීමේ අවදානමක් තියෙනවා කියන පදටම මට.
ඒ අතරතුරේදී අපි ඔස්ට්‍රේලියාව පිළිබඳව කතා බහ කරනවා නම් ඔබ මේ වෙනකොට දන්නවා ඔස්ට්‍රේලියාව රටවල් කිහිපයකට සංචාරක තහනම් පනවල තියෙනවා. මේ වෙනකොට චීනය, දකුණු කොරියාව, ඉරානය සහ මේ ගෙවිලා ගිය බදාදා හවස 6න් පස්සේ ඉතාලියට සඳහාත් මේ සංචාරක තහනම පනවන ලැබුවා. දැන් අපිට අලුතෙන්ම වාර්තාවන තොරතුරු තමයි ඔස්ට්‍රේලියානු රජය සලකා බලමින් සිටිනවා යුරෝපයේ සිට මෙරටට ඇතුළු වෙන පුද්ගලයන්ටද මේ සංචාරක තහනම පනවන්න. ඉතින් මේ ආකාරයෙන් බලාගෙන යද්දී ලෝකයේ විවිධ කලාපවල විවිධ රටවල සංචාරක තහනම් ඇතුළු විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරමින් තියෙනවා මේ කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා. අපි දැන් ඇමරිකාව පැත්තෙන්නේ තොරතුරු කතා බහ කළා. දැන් යුරෝපයට ගිහිල්ලා බලමු යුරෝපයේ තත්ත්වය කොහොමද කියලා. මොනවද අමල් අපිට වාර්තා වෙන තොරතුරු ඒ පැත්තෙන්?
යුරෝපයේ රටවල් කිහිපයක බොහොම ප්‍රබල ලෙස දැන් කොරෝනා වෛරසය පැතිර යනවා. මේකෙන් ප්‍රධානම තැනක් ගන්න ඉටාලිය. ඉතාලියේ නොයෙකුත් දැන් පියවර අරන් තියෙනවා මේ වෛරසය පැතිර යන වැළැක්වීම සඳහා. ඒක එක පියවරකට අපි දකිනවා වතිකානුවේ සාන්ත පීතර බැසිලිකාව ඔවුන් මේ සංචාරකයන්ට දැන් ඒ ප්‍රදේශය තහනම් කරලා තියෙනවා. මේ තහනම අප්‍රේල් 3 දක්වා පවත්වාගෙන යන්නට ඔවුන් තීන්දුව කරලා තියෙනවා. ඒ කියන්නේ පාප් වහන්සේ ඔහුගේ ඒ දේව මෙහෙයන් පවත්වන ස්ථානය සංචාරකයන්ට තහනම් කරලා තියෙනවා. ඒ වගේම ඉතාලිය පමණක් නෙමෙයි ස්පාඤ්ඤ, ප්‍රංශය, ජර්මනිය මේ රටවල් තමන්ගේ බොහෝ ස්ථානවල පාසල් වසා දමලා තියෙනවා. ඒගොම විශ්වවිද්‍යාල ඊට අමතරව විනෝදාත්මක කටයුතු විශේෂයෙන්ම මේ සිනමා ශාලා වගේ දේවලුත් දැන් වසා දමීමට පියවර අරන් තියෙනවා. ඊට අමතරව ක්‍රීඩා උත්සව විශේෂයෙන්ම මේ පාපන්දු තරගාවලිය යුරෝපයේ මේ දැන් මේ කාලේ ඇතිවන ඒ ෆුට්බෝල් ලීග් ඒ තරඟ ඔවුන් තරඟ පවත්වනවා. නමුත් මේ තරඟවලට ප්‍රේක්ෂකයන් ඇතුළුවීම තහනම් කරලා තියෙනවා. ඉතින් ප්‍රථම වතාවට දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ කිසිම ප්‍රේක්ෂකයෙකු නැතිව පාපන්දු තරඟ පැවැත්වීමට යුරෝපයේ දැන් පියවර අරන් තියෙනවා. ඉතින් මේ සියලුම පියවර අරන් තියෙන්නේ කිසි කෙනෙක් බලාපොරොත්තු නොවිච්ච විදිහට යුරෝපය තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ හේතුව නිසායි.
හොඳයි දැන් අපි ඊළඟට ක්‍රමයෙන් නෙමු ආසියාතික කලාපයට. එතනදී අපිට විශේෂයෙන් හමු වෙනවා ඉන්දියාව ගත්ත තීරණය පිළිබඳව. ඉන්දියාවත් ලබන මාසයේ මැද භාගයේ වන තෙක් ඉන්දියානු පුරවැසියන්ට පවා ඉන්දියාවට ඇතුළු වීමට සංචාරකයන්ට ඉන්දියාවට ඇතුළු වීම තහනම් කරලා තියෙනවා මේ වෙනකොට. ඉන්දියාවට මේ තද තීරණය ගන්නට බලපාලා තියෙන හේතු මොනවාද මේ කොරෝනා වෛරසය සම්බන්ධව?
නිර්ලක්ෂී, ඉන්දියාවට කොරෝනා වෛරසය වැඩිපුරම ආවයි කියලා විශ්වාස කරන්නේ ඉතාලි ජාතික සංචාරකයන් කණ්ඩායමක් වශයෙන් ඉන්දියාවට පැමිණිලා ඒ ඔවුන් මගින් තමයි මේ රෝගය පැතිරුණේ කියලා ඔවුන් විශ්වාස කරන්නේ. ඉතින් මුල් පියවරක් හැටියට ඉතාලියෙන් එන උදවිය ඔවුන්ව නිරෝධායන කටයුත්තකට ලක් කරන්නයි කියලා මුලින් තීන්දුව කළ තිබුණා. නමුත් දැන් ඒක වෙනස් කරලා දැන් ඉන්දියාව ප්‍රකාශ කළා තියෙනවා ඔවුන් කිසිම සංචාරකයෙකුට රටට ඇතුළු වීමට ඉඩ නොදෙන්නට තීන්දුව කළා තියෙනවා. ඒ වගේම මීට කලින් ලබා දුන්නු වීසා බලපත්‍ර අවලංගු කරන්නටත් ඔවුන් දැන් පියවර අරගෙන තියෙනවා. මොකද මේ වෙනකොට ඉන්දියාව තුළ ආසාදින තත්ත්වයේ 62 දෙනෙක් ස්වාගතයි කියලා ඔවුන් වාර්තා කරලා තියෙනවා. ඉතින් ඉන්දියාව බොහොම දැඩි ලෙස මේ රෝගී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා මේ විදිහට විදේශ සංචාරකයන් රටට ඇතුල් වීම වළක්වලා තියෙනවා. ඉතින් ඒ එක්කම විශේෂයෙන් මේ යුරෝපයේ රටවල් වලට යන ඒ ගුවන් ගමන් අත්හිටවන්න තීන්දුව කළා තියෙනවා. ඒ වගේම චීනය සහ දකුණු කොරියාවටත් තිබිච්ච ඍජු ගුවන් ගමන් සේවා මේ වෙනකොට අත්හිටවලා තියෙනවා.
දැන් අපි බලමු ශ්‍රී ලංකාව. අපේ මාතෘභූමිය මේ වෙනකොට මේ කොරෝනා වෛරස මර්ධනය සඳහා රටක් විදිහට අරගෙන තියෙන අලුත් තීන්දුව తీරන මොනවද කියලා අපිට වාර්තා වුණා. ශ්‍රී ලංකාව තුලදී දේශීය පුද්ගලයෙකුට රට තුලදී පළමු වතාවට කොරෝනා වෛරසයේ වැළඳීම, ඔහු සංචාරක මග පෙන්වන්නෙකු විදිහට අපිට තොරතුරු වාර්තා වෙනවා කොළඹ ප්‍රදේශයේ පදිංචි. අමල්, දැන් මේ තත්ත්වයත් එක්ක ශ්‍රී ලංකාවේ සංචාරක තහනම්, එතකොට කොරෝනා වෛරස නිරෝධායන කටයුතු සම්බන්ධව මොනවද මේ වෙනකොට අලුතින් අරගෙන තියෙන තීරණ?
පිළිසි ඉතාලියෙන් පැමිණෙන පුද්ගලයන් ඔවුන් ශ්‍රී ලාංකික වන්නට පුළුවන්, එහෙම නැත්නම් විදේශිකයන් වෙන්න පුළුවන්. නමුත් ඉතාලියෙන් පැමිණෙන ඕනෑම ගුවන් මගේ ක්ෂණිකවම දින 14කට නිරෝධායනයකට යටත් කරන්නට ආණ්ඩුව පියවර අරගෙන තිබුණා. ඊට අමතරව දැන් අලුත්ම තත්ත්වේ තමයි ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට ගුවන් තොටුපළේදී ඒ ලබා දෙන වීසා එක, එහෙම නැත්නම් මේ වීසා ඔන් අරයිවල් කියන දේ දැන් අත්හිටවන්න තීන්දුව කළා තියෙනවා. මෙතනදී රටවල් 80ක විතර පුරවැසියන්ට ශ්‍රී ලංකාවට ගුවන් තොටුපළට පැමිණියට පසුව වීසා ලබා ගැනීමේ පහසුකම් තිබුණා. නමුත් දැන් ඒක අත්හිටවලා තියෙනවා. ඉතින් ලංකාවට විදේශිකයෙකුට ලංකාවට දැන් පැමිණෙන්නට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අන්තර්ජාලය හරහා, ඉලෙක්ට්‍රොනික ට්‍රැවල් ඇඩ්වයිසරි එක හරහා වීසා බලපත්‍රයක් ඇනුම් කළා තමයි ලංකාවට දැන් ඇතුළුවන්නට පුළුවන්. ඉතින් මේකත් ශ්‍රී ලංකාව ගත්ත දැඩි පියවරක් රට තුළට කොරෝනා වෛරසයෙන්ම වැළක්වීම. මෙතනදී ඒකම දිරිලක්ෂි චීනය සහ ජපානය කියන රටවල් වලින් පැමිණෙන පුද්ගලයන් ඔවුන්ව නිරෝධායනකට ලක් කිරීමට හෝ ඔවුන් සම්බන්ධයෙන් ඔවුන්ට වීසා ප්‍රතික්ෂේප කිරීමක් සිදු කළා නැහැ. මොකද ශ්‍රී ලංකා බලධාරීන් විශ්වාස කරනවා චීනය සහ කොරියාව කියන රටවල් වලින් පිට වෙන පුද්ගලයන් හොඳ සෞඛ්‍ය සත්වෙන් ඉන්නවා නම් පමණයි ඔවුන්ට රටින් පිටවන්නට අවස්ථාව ලබා දෙන්නේ කියලා. ඉතින් ඒ විශ්වාසය මත චීනය සහ දකුණු කොරියාවෙන් එන අයට එවැනි තහනමක් පනවලා තිබුණේ නැහැ. නමුත් කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජයත් දැන් මුලින් ගත්ත පියවර වෙනස් කරමින් විදේශ රටවලින් පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් මීට වඩා දැඩි තීන්දුව తీරන ගත්ත බවක් තමයි අපිට දැන් පෙනී යන්නේ.
අපිට අද දවසේදී අවධානයට ලක් කරන්නට සිදු වුණේ මේ වෙනකොට සමස්ත ලෝකයේම අවධානයට ලක් වෙලා තියෙන කොරෝනා වෛරස් රෝග ව්‍යාප්තිය පිළිබඳව. ඇත්තටම ලෝකයේ මේ වෙනකොට මේ තත්ත්වය හැරෙන්නට වෙන යම් අපිට ප්‍රමුඛ පෙළේ කාරණා නම් දකින්නට ලැබෙන්නේ නැහැ. අමල්, දැන් මේ විදිහට සෞඛ්‍යමය පැත්තෙන් මේ කොරෝනා වෛරස් රෝග ව්‍යාප්තියට බලපාන කාරණා හැරෙන්නට රටවල් වලට මුහුණ පාන්නට සිදු වෙලා තියෙන තවත් කාරණා තියෙනවා. දැන් කොටස් වෙළඳපොළ, ඉන්ධන මිල, එතකොට රටවල් වල පවතින ආර්ථික තත්ත්ව, මේ දේවල් පිළිබඳව කතා බහ කරද්දී අපිට කැපී පෙනෙන දේ ලෙසින් මොන වගේ දේවල්ද වාර්තා වෙන්නේ ලෝකේ?
දිනුක්ෂ, අතර මේ වෙනකොට ලෝක ආර්ථිකම අවපාතයකට ලක්වීමේ අවධානමක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේක වැළැක්වීම සඳහා විශේෂයෙන්ම ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව්, එහෙම නැත්නම් මහ බැංකුව, ඔවුන් මේ සතියේදී ප්‍රකාශයට පත් කරා වැඩිපුර මුදල් ප්‍රමාණයක් සංසරණය වීම සඳහා ඔවුන් නිදහස් කරනවායි කියලා. දිනකට වැඩිපුර ඩොලර් බිලියන 50ක් ඔවුන් වැඩිපුර වෙළඳපොළට නිකුත් කරන්නට තීන්දුව කරයි කියලා. ඉතින් මේක හරියට ශ්‍රී ලංකාවේ වසරක දළ ජාතික නිෂ්පාදනයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ඔවුන් දිනකට ලෝක මුදල් සංසරණයට යොමු කරනවා මේ ආර්ථික අවපාතයේ වැළැක්වීම සඳහා. ඒකම බ්‍රිතාන්‍ය තමන්ගේ පොලි අනුපාත අඩු කරා. මොකද ව්‍යාපාරවලට වඩාත් ලේසියෙන් සහ අඩු මිලට මුදල් ලබාගෙන ඒ තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන්න. ඒ වගේ අපි දකිනවා අනෙකුත් බොහෝ රටවල් මේ වෙනකොට වෙළඳපොළට මුදල් සැපයීම සඳහා තමන්ගේ ඒ මහ බැංකු විසින් පියවර අරගෙන තියෙනවා. ඒ එකම ලෝකයේ කොටස් වෙළඳපොළ බොහොම දරුණු පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඒ කොටස් වෙළඳපොළේ කඩාවැටීම 2008-2009 කාලේ තිබිච්ච ලෝක ආර්ථික අවපාතයේ තිබිච්ච කාලයේ තිබිච්ච විදිහට මිල පහත වැටලා තියෙනවා. ඒකම ලෝක තෙල් මිල බැලුවොත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක් දිනකදී වැඩිම ප්‍රමාණයක් තෙල් මිල පහත වැටිච්ච කාලය මේ පෞගිය සතියේ වාර්තා වුණා. මේ වෙනකොට ලෝක වෙළඳපොළේ තෙල් මිල ගිය මාසයට සාපේක්ෂ බැලුවහම එකට එකක් ඇත්තටම ඩොලර් 60කට තිබිච්ච තෙල් බැරලේ මේ වෙනකොට ඩොලර් 30 දක්වා පහත වැටලා තියෙනවා. ඉතින් ලෝකයේ වෙළඳාම ඉතාමත්ම බරපතල අභියෝගයකට මුහුණ දීලා තියෙනවා කොරෝනා වෛරසය නිසා. මීට කලින් ලෝක ඉතිහාසයේ නැති තරමටම දැනට ලෝකයේ හැම රටකටම වාගේ මේක බලපාලා තියෙනවා.
හොඳයි අමල්, අපි ස්තුතිවන්ත වෙනවා. කොරෝනා වෛරස් රෝගී තත්ත්වය සම්බන්ධව තමයි අපිට කතා බහ කරන්න සිද්ධ වෙන්නේ මේ සතියේදීත් ලෝකයේ මුණුසුම් කාරණා විදිහට. එම කාරණා එකට ගොනු කරමින් ලෝකයේ අලුත්ම තත්ත්වය අපිට වාර්තා කරන්න සම්බන්ධ වීම පිළිබඳව අමල් අපි ඔබට ස්තුතිවන්ත වෙමින් එහෙමනම් අද සාකච්ඡාවට මෙතනින් සමාප්තියක් සටහන් කරනවා. එහෙමනම් ලබන සතියේ සිකුරාදා අපි නැවතත් හමුවෙමු. ආයුබෝවන් අමල්.
ආයුබෝවන්
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.